ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් අපි ආරම්භ කරමු ලංකාවේ තත්ත්වෙත් කතා බහ කරන්න සුපුරුදු විදිහට සඳදරද දවසේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසම තුළින්. ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවට සුවිශේෂී සතියක්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ නවවෙනි පාර්ලිමේන්තුව සඳහා 225 දෙනෙකු ජනතා නියෝජිතයින් තෝරා ගැනීම දිසාවන මහමැතිවරණයේ නිමාවට පත් වුණා. ඉන් අනතුරුව දැන් අපි දන්නවා ඊයේ වෙනකොට අගමැති තනතුර නිල වශයෙන් දියුරුම් දීම සිද්ධ වුණා. මේ වගේ කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොටත් තාමත් උණුසුම් වාතාවරණයක් තියෙනවා ලංකාවේ. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීම සම්බන්ධව විශේෂිත අවධානයක් තියෙනවා. එතකොට මේවා තනතුරු මොනවද? පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා, සභානායකවරයා කවුද, කථානායකවරයා කවුද, මේ වගේ නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ උනන්දුවක් තියෙනවා. ඉතින් අපිට මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් ඒ සම්බන්ධ වැහෙන තොරතුරු වලින්ම අද දවසේදී අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට තොරතුරු වාර්තා කරන්නට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි.
අපි මේ අගමැති දියුරුම් දීම සම්බන්ධයෙන් ටිකක් කතා බහ කරමු. දැන් ජනතාව දන්නවා ඊයේ කැලණිය විහාරස්ථ භූමියේදී මේක නිල වශයෙන් සිද්ධ වුණා කියලා. එතනදී තියෙන සුවිශේෂතා සම්බන්ධයෙන් කතා බහ ආරම්භ කරමින්ම කැබිනට් මණ්ඩලය සම්බන්ධව තියෙන කතා බහ පිළිබඳවත් අවධානය යොමු කරමු සාකච්ඡාව ආරම්භයේදීම මනෝජ්.
ඔව්, නවන පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම, ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම වැඩ කටයුතු මේකට අවසන් වෙලා තියෙනවා. යනු 196 දෙනෙක් ඡන්දයෙන් තෝරාගත්තා. ඉතුරු පිරිස ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීමේ කටයුත්ත ඉතිරි වෙලා තියෙනවා. ඇතැම් පක්ෂ ඒ පත් කර ගැනීම සිද්ධ කරලා තියෙනවා. තව කීපයක් ඉතිරි වෙලා තියෙනවා. කොමුණක් අභිනව පාර්ලිමේන්තුව සඳහා, එම දැක්කන් නවවන පාර්ලිමේන්තුව සඳහා අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීම ඊයේ දවසේ සිද්ධ වුණේ. යනු මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සිවුවන වතාවටත් අපේ රටේ අගමැතිවරයා විදිහට දියුරුම් දුන්නා. කැලණිය රජ මහ විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ. ඉන් අනතුරුව ඉදිරියට කැබිනට් මණ්ඩලය තෝරා පත් කරගන්න සූදානම කොයි ආකාරයෙන්ද කියලා දැන් යම් සාකච්ඡා මතුවෙමින් තිබෙනවා. බොහෝ විට ලබන වදාද දිනේ කැබිනට් මණ්ඩලය දියුරුම් දෙවි කියලා විශ්වාස කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවේදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කර ගැනීමේ හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා, නැත්නම් දැනට පවතින ව්‍යවස්ථාව හරහා ඉඩ කඩ තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් 26 දෙනෙක්, එහෙම නැත්නම් කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙක් පමණ ඉදිරි ආණ්ඩුවේදී පත් කරයි කියලා විශ්වාසයක් තියෙනවා. 30 දෙනෙක් පත් කරන්න ඉඩ තිබුණත් ඒ 26 දෙනෙකුට සීමා වේවි කියලා විශ්වාස කරනවා. කොමනත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස් අලුත් ආණ්ඩුවේ විදේශ කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමතිවරයා විදියට පත් කරන්න ඉඩ තියෙනවා කියලා දැනගන්න තියෙනවා. ඒත් එක්කම චමල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ආයමත් කථානායකවරයා විදියට පත් කරන්නත් ඉඩ තියෙනවා කියලා බොහෝ දුරට එහෙම සිද්ධ වෙයි කියලා ආරංචියක් තියෙනවා. ඒත් එක්කම සභානායකවරයා විදියට දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදියට ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා, ඒත් එක්කම ජාතික සමගි ජන බලවේගය නියෝජනය කරන ජයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදියටත් පත් කරගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම අමාත්‍යදුරු බෙදියාමේදී විවිධ දේශපාලන පක්ෂ ඉන්නවා, ආණ්ඩුවට සහයෝගය දක්වන විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්නවා, පරිණත පුද්ගලයින් ඉන්නවා. මේ අය අතරින් 26ක කැබිනට් මණ්ඩලයක් සකස් කරන්නේ කොහොමද කියන අභියෝගයටත් බොහෝ විට ආණ්ඩුව පත් වෙලා ඉන්නවා කියලා අපිට දැනෙනවා. කොහොමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මේ ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක්. ඔවුන්ටත් එමන්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බොහෝ විට අමාත්‍ය දුර දෙකක් හෝ තුනක් ලැබෙන්න නියමිතයි කියලා ඒ වාර්තා වෙන්නේ. ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා මෙවන පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා. ඊට පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, නිමල් සිරිපාල සිල්ලා හිටපු ඇමතිවරයා, ඒත් එක්කම මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා, දුමින්දු දිසානායක, දයාසිරි ජයසේකර, මේ වගේ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ අතරින් දෙදෙනෙකුට අමාත්‍යදුරු ලබා දෙන්නොත් බොහෝ විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිමල් සිරිපාල සිල්වා ජ්‍යෙෂ්ඨත්වයේ මත විය හැකියි. එමුණොත් තුන්දෙනෙක් වුණොත් එතෙන්ට මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා විය හැකියි. එමුණොත් දයාසිරි ජයසේකර, දුමින්දු දිසානායක කියන අයට අමාත්‍යදුරු නොලැබෙයිද කියන තත්ත්වයක් තියෙනවා. බලමු, තවමත් අවසන් නැහැ තව දින කිහිපයක් ඇතුළත මේ තත්ත්වය විසඳෙන්නේ නියමිතයි. දැනට වාර්තා වෙන කාරණා අනුව එවැනි තත්ත්වයක් තමයි අපිට සමාන කරන්න පුළුවන්කම තියෙන්නේ.
හොඳයි, දැන් දැන් ඡන්දයට කලින් ඉඳන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ජනතාවගෙන් ඉල්ලුවේ රටේ ඉදිරියට වැඩ කරන්නට අවශ්‍ය නම් ආණ්ඩු පක්ෂයට 3/2 බලය දෙන්න. එතකොට රජයට බලය තියෙනවා වැඩ කරගෙන යන්න පහසුයි කියලා. මේක තමයි කිව්ව කාරණාව. 3/2 බලය හදාගන්න හැකියාවකුත් තියෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 128ක් ලැබුණා මැතිවරණ ප්‍රතිඵලයනුව. ඊට පස්සේ ජාතික ලයිස්තු මන්ත්‍රි සංඛ්‍යාව 17ක් හිමි වුණා. ඒ අනුව බැලුවම දැන් 145ක් තියෙනවා. නමුත් 150ක් අවශ්‍යයි 3/2 බලය සාදා ගැනීම උදෙසා පාර්ලිමේන්තුව තුළ. හදාගන්න විදිත් අපිට අහනවා නොයෙක් ආකාරයෙන්. අපි කැමතියි දැන් මේ වෙනකොට තියෙන සාකච්ඡාව ඒ සම්බන්ධයෙන් මොකක්ද කියලා දැනගන්න ඔබෙන්.
ඔව්, ආණ්ඩුව පැහැදිලිවම 3/2 බලයක් ජනතාවගෙන් ඉල්ලුවා. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් විශ්වාස කරා ඡන්දය ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් මේක කරන්න අමාරු දෙයක්. මොකද මේ ව්‍යවස්ථාව අනුව එහෙම නැත්නම් පවතින මැතිවරණ ක්‍රමය අනුව එක් පක්ෂයකට 3/2 සකස් කරගන්න පාර්ලිමේන්තු බලයක් ලබා ගන්න අපහසුයි කියලා. විශේෂයෙන් 2009 යුද්ධ දිනුවයින් පස්සෙවත් ඒක කරන්න මහින්ද රාජපක්ෂ රජයට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ ඒක කරන්න පුළුවන්ද කියලා බොහෝ අය තර්ක නැගුවා. මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාත් ඡන්දය ප්‍රකාශ කරලා ඉවර වෙලා පහුගිය බදාදා දවසේ මාධ්‍යකට කිව්වේ 3/2 ලැබෙයි කියලා විශ්වාස කරනවා, බැරි වුණොත් 3/2 හදා ගන්න වෙනවා කියලා. කොමුණක් 6 වෙනිදා හවස් වරුව වන විට 7 වෙනිදා උදේ වෙනකොට මේක ඇත්තටම කරන්න බෑ කියපු දේ යථාර්ථයක් බවට පත් කරගන්න ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඔබ කිව්වාගේ 128ක් ඡන්දයෙන් පත් වුණා, 17ක් ජාතික ලයිස්තුවෙන් පත් වුණා, යනු 145ක් මන්ත්‍රී ආසන තියෙනවා. 3/2 කියන්නේ 225 150ක්. ඉතුරු 5ක් ඕ කියලා. එතකොට ඒ 5 ලබා ගන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් අහන්න පටන් ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේකට ප්‍රතිචාර දක්වල සඳහන් කරේ තමන්ට සහාය දක්වන පක්ෂ 4ක් උතුරු නැගෙනහිර පළාත් වලින් මන්ත්‍රී ආසන 5ක් අරගෙන තියෙනවා. එහෙනම් 3/2 බලය දැනටත් ලැබිලා තියෙනවා කියලා. එහෙම ඒකට හේතුව තමයි ඩග්ලස් දේවානන්ද නායකත්වයේ දරන EPDP පක්ෂය මේ වතාවේ මන්ත්‍රී ආසන දෙකක් දිනාගෙන තියෙනවා. මීට කලින් ඔවුන්ට එක මන්ත්‍රී ආසනයක් විතරයි තිබුණේ. ඒ අනුව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයෙ බවට පත් වුණා. හිටපු මන්ත්‍රීවරයා, හිටපු අමාත්‍යවරයා, ඒ හැර වෙන නියෝජනයක් තිබුණේ නැහැ. මේ පාර ඔවුන්ට ආසන දෙකක් ලැබිලා තියෙනවා. දිගම්බරුල්ල දිස්ත්‍රික්කයෙන් තරක කරා ALM අතාවුල්ලා නායකත්වයේ දරන ජාතික කොංග්‍රසයේ ඔවුන්ට මන්ත්‍රී ආසනයක් තියෙනවා දිනාගත්තු. ඒත් එක්කම යාපනයේ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළ අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා ආයමත් මන්ත්‍රී ආසනයක් ලබා ගත්තා. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග කරපු තමිල් මක්කල් විදුතලේ පුලිකල් එමන්ත TMVP පක්ෂය නියෝජනය කරලා පිල්ලයන් හිටපු මහා ඇමතිවරය එම නැත්තම් ශිවනේස්තුරේ චන්ද්‍රකාන්තන් එක මන්ත්‍රී ධූරයක් ලබා ගත්තා. එම් බැලුවට පස්සේ එතන 150ක් තියෙනවා. එන් තවදුරටත් වද වෙන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ දැනටත් ඔවුන්ට සහය දක්වන පක්ෂත් එක්ක එකතු කරාම ආණ්ඩුවට 3/2 තියෙනවා කියලා ආණ්ඩුව විශ්වාස කරනවා. එහෙමනම් ඔවුන් බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවේ අනපනත් සකස් කරගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කිරීම වලට නීතියෙන් ලබා දීලා තියෙන 3/2 බාධාවක් නොකරගන්න ආණ්ඩුවට ඉඩ තිබෙනවා. එතනින් එහාට ඔවුන් කොහොමද වැඩ කරන්නේ කියන කාරණේ දිහා තමයි සමාජය ඊට පස්සේ බලාගෙන ඉන්නේ.
හොඳයි, දැන් අර මේ ඔබ කියවනේ මේ TMVP පක්ෂයෙන් මේ චන්ද්‍රකාන්තන් මේ පිල්ලයන් දැන් තේරිලා ඉන්නවා කියලා. දැන් එතකොට යම් ප්‍රශ්නයක් නැගුණා පහුගිය කාලෙදී. අපි දැක්කා මේ ටිකක් කතාබහටත් ලක් වෙලා තිබුණා කරුණාම්මාන්ට මොකද වෙන්නේ කියලා. මොකද කරුණාම්මාන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙමින් බොහෝ අවස්ථාවලදී දේශපාලනික ක්‍රියාවලිය නියුක්ත වුණා. අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපනායකත්වය පවා දරපු පුද්ගලෙක්. නමුත් අර පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම හා සම්බන්ධ වන ඔහුගේ ප්‍රකාශයත් එක්ක පසුගිය කාලවකවානුවේදී ඔහු පිළිබඳව විශාල කතාබහක් ඇති වුණා. ඔහු ඡන්දයෙන් දිනයිද නැද්ද කියන එක පිළිබඳව ජනතාව අවධානයෙන් හිටියේ. දැන් TMVP පක්ෂයෙන් කරුණාමාන්ට අවස්ථාවක් ලැබිලා නැහැ නේද? ඔහු මොකද කරන්න යන්නේ? ඒ පිළිබඳව ආරංචියක් තියෙනවද?
ඔව්, තවමත් ඔහු කරන්න යන කාරණේ පිළිබඳව අදහසක් නැහැ. කොහොමුණත් ඔහුට පාර්ලිමේන්තු වෙන්න බැරි බව පැහැදිලි. හේතුව TMVP පක්ෂය යම් ආකාරයෙන් ආණ්ඩුවට සහයෝගය වැඩ කරා. ඔබ කිව්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලින් තනතුරු දැරුවා, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරා. නමුත් මේ වතාවේ TMVP පක්ෂයේ වෙනම ඡන්ද ඉල්ලුවා. ඒ මැතිවරණ වේදිකාවේ මේ කරුණාම්මන් කරපු ප්‍රකාශයක් ආන්දෝලනාත්මක තත්වයක් ඇති කරා. මේ සියල්ල ඇතුලේ ඔහුට මොකද වෙන්නේ කියලා හැමෝම බලාගෙන හිටියා. ඔහුට උනේ පරාජයත් වීම. පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් කරුණාම්මන්ට ලබා ගන්න බැරි වුණා. ඉතින් ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට එන්න තියෙන ඉඩ ඇහිරිලා තියෙනවා ජාතික ලයිස්තුවනුත් ඔහුට ඉඩක් නැති නිසා.
මීළඟට කතා බහ කරමු. සෑහෙන කාලයකට පස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දකින්නට ලැබෙන සැලකිය යුතු සංඛ්‍යාවක් වන අලුත් මුහුණු පිළිබඳව පාර්ලිමේන්තුවෙන් තුනින් එකක් අලුත් මුහුණුයි කියලා ආරංචි වෙන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම 64 දෙනෙක් මෙවර අලුත් මුහුණු විදිහට පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේක සැලකිය යුතු සංඛ්‍යාවක්. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ ආකාරයෙන් අලුත් මුහුණුත් එක්ක ඇතිවන මේ නව සංයුතිය හරහා අලුත් දේශපාලනික වටපිටාවක් රටේ නීති හදන තැනින් මතුවේවි කියන කතා බහක් තියෙනවා ජනතාව අතර. අපි කැමති ඒ සම්බන්ධව ටිකක් කතා බහ කරන්න. ලංකාවේ ජනතාව මොකද මේ සම්බන්ධයෙන් කියන්නේ? දේශපාලනික පැත්තෙන් මොන වගේ කතා බහක්ද මේ සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ? මොනවද මේ අලුත් මුහුණු 64? අපිට පුළුවන් ද වැඩිදුර විස්තර කියන්න?
ඔදෙලොක්ෂි, මෙවර 64 දෙනෙක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එවලා තිබුණා. ඒකෙන් 53 දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරලා තිබුණේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආචාර්ය නාලක ගොඩහේවා, සහන් ප්‍රදීප්, කෝකිලහර්ෂණී ගුණවර්ධන, නලීන් රුවන්ජීව, මිලාන් සජිත් ජයතිලක, උපුල් මහේන්ද්‍ර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අලුත් මුහුණු විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මේජර් ප්‍රදීප් පුඳුකොට, මధుර විතානගේ ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත, ජගත් කුමාර් කියන අය තීරීපත් වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණෙන් සංජීව එදිරිමාන්, අනූප පස්කෝල් සහ ලලිත් එල්ලාවල අලුත් මුහුණු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය චන්න ජයසුමන, උද්දිත ප්‍රේමරත්න, එච් නන්දසේන, KPS කුමාරසිරි අලුත් අය විදියට පත් වුණා. සමග ජන බල වේගින් අනුරාධපුරෙන් රෝහණ බණ්ඩාර විජයසුන්දර අලුත් මන්ත්‍රීවරේ, එතකම වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදේන චාමින්ද කිරිඳිකොට, මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරීපත් වුණු අලුත් මන්ත්‍රීවරු, එතකම ජීවන් තොණ්ඩමන්, මරද පාන්ති රාමේශ්වරන්, නිමල් ජයතිස්ස අලුත් මන්ත්‍රීවරු විදිහට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජනතර පෙරමුණෙන් තේරීපත් වුණා. සමග ජන බල වේගින් නුවරඑළියෙන් උදේ කුමා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා අලුත් මන්ත්‍රීවරයෙක් විදිහට. ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අලුත් මුහුණු කීපයක් අපි දැක්කා. ඒ තමයි සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩ, ශාන් විජේලාල්ද සිල්වා. මාතර දිස්ත්‍රික්කයෙන් නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණෙන් උපුල් ගලප්පත්ති, අජිත් රාජපක්ෂ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආචාර්ය ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර අලුත් මන්ත්‍රීවරු විදියට පොහොට්ටුවෙන් තේරීපත් වුණා. කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්කවලුත් පොදු ජන පෙරමුණෙන් රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල, උදේකාන්ත ගුණතිලක, ගාමිණී වලේබොඩ සහ අකිල එල්ලාවල මුදිතා ප්‍රශාන්ති සොයිසා, මෙන්න මේ කියන අය අලුත් මන්ත්‍රීවරු විදිහට මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමග ජන බලවේගී නියෝජනය කරමින්.
ඔව්, එනම් සඳහන් කරන අතරතුරේදී සංජීව එදිරිමාන නාමයක් සඳහන් වුණා. ඒ පිළිබඳවත් අපේ ශ්‍රාවක ප්‍රජාවට මතක් කර සිටිය යුතුයි. ඒ ටිකක් අපිට විශේෂිත කාරණාවක් බවට පත් වුණා. මොකද ඔහු ලංකාවේ මාධ්‍යවේදියෙක් විදිහට සෑහෙන කාලයක් සේවය කරපු පුද්ගලයෙක්. SBS සිංහල සේවයට මේ දැන් මනෝජ් ඔබ අපිට තොරතුරු වාර්තාකරණය සිදු කරනවා හා සමානවම වසර 2013 සිට 2016 දක්වා වන කාල සීමාව තුළදී, ඒ වසර තුන තුළදී ශ්‍රී ලංකාවේ තතුවිත්ති සතිපතා අපිට රගිනාවේ මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න. අපි මේ අවස්ථාවේදී ඔහුට සුභාශිංසනයක් කරනවා අපේ වැඩසටහන තුළින්. ඒ වගේම ඉදිරි වැඩසටහනකදී ඔහුව සම්බන්ධ කරගෙන ටිකක් කතා බහ කරන්නත් අපි බලාපොරොත්තු වෙලා සිටිනවා. මොකද කාලයක් තිස්සේ ඔහු අපිට ශ්‍රී ලංකාවේ තොරතුරු වාර්තාකරණය කරමින් SBS සිංහල සේවය සමගින් සම්බන්ධ වෙලා සිටපු පුද්ගලයෙක් නිසා. මං කැමති අතරම අර මේ තනතුරු අහිමි වුණ අය, മന്ത്രി තනතුරු අහිමි වුණ අය පිළිබඳවත් ටිකක් කතා බහ කරන්න. එතනත් ඉන්නව නේද සැලකිය යුතු සංඛ්‍යාවක් මනෝජ්?
ඔව්, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට මෙවර ජාතික ලැයිස්තු 80ක් පමණක් වෙන්වීම මත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉඳලා ජ්‍යෙෂ්ඨ සමාජික රාශියකට පාර්ලිමේන්තුව අහිමි වුණා, පාර්ලිමේන්තු වරම් අහිමි වුණා. මේ 37 දෙනාගෙන් 23 දෙනෙක්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරපු අය. එතන ඉන්නවා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, අකිල විරාජ් කාර්යවසම්, නවීන් දිසානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ රුවන් විජේවර්ධන, අර්ජුන රන්තුංග, අජිත් මාන්නත්තරම, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, පාලිත තෙවරත්තරම, HM ෆෞසි, චතුර සේනාරත්න, විජිත් විජේමුණි, එඩ්වඩ් ගුණසේකර, විජේපාල හෙට්ටිආරච්චි, ප්‍රියසේන ගමගේ බඳුලාල් බණ්ඩාරගොඩ, පාලිත රංගේ බණ්ඩාර, ලක්ෂ්මන් විජේමාන, විජේකලා මහේශ්වරන් මේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා පරාජයට පත්වෙච්ච අය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරපු 9 දෙනෙකුටත් පාර්ලිමේන්තු වරම් අහිමි වුණා. හිටපු අය විදියට තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, TB ඒකනායක, SP නාවින්න, තාරණාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, නිරෝෂන් ප්‍රේමරත්න, ඩුලිප් විජේසේකර මේ අයට පාර්ලිමේන්තු මන්ත්‍රී වරම් අහිමි වුණා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, නිහාල් ගලප්පත්ති කියන අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිමිුණා දෙමළ ජාතික සංධානයේ මාවේ සේනාධිරාජා සහ පි සරවණ බබන් කියන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රි ආසන හිමි වෙන මන්ත්‍රීවරු 37 දෙනෙක් ගිය පාර පාර්ලිමේන්තුවේ හිටපු අය මේ පාර පාර්ලිමේන්තුවේ නැහැ.
මෙවර මේ කාන්තා නියෝජනය පිළිබඳව කතා බහ කරද්දී තියෙන සුවිශේෂතා මොනවද මනෝජ්?
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වර්තමානයේ තුල විශේෂයෙන්ම කාන්තාවන්ට වැඩි වශයෙන් අවස්ථා දීම ගැන කතා කළා. මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීමේදී අවස්ථා ගැන කතා කරා. අපි දැක්කා හැම වෙලාවෙම අත්හදා බැලීම් වලට යොදා ගන්න පළාත් පාලන මැතිවරණයේ සඳහා ඉඩ දීලා තිබුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා තුලවත් ඒ සඳහා නිසි අවස්ථාවක් ලැබුණද කියන ගැටලුව තියෙනවා. කොහොමනම් මේ වර 225 න් 8 දෙනෙක් පමණයි කාන්තාව නියෝජනය කරන්නේ. පවිත්‍ර වන්නියාරච්චි තලතාතකෝරල දෙදෙනම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරග කරනවා. ඒත් එක්කම රත්නපුරයේ රංජිත් සොයිසා හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ බිරිඳ මුදිතා සොයිසා පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. යනුව ඒ අය ඒ තුන්දෙනාම කාන්තාවන් 3 දෙනෙක් විදිහට රත්නපුර නියෝජනය කරනවා. ඒත් එක්කම කෑගල්ලෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රාජිකා වික්‍රමසිංහ, ගම්පහෙන් සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන පෝට්ටුවෙන් අලුතෙන් තේරීපත් වුණා. ගීතා කුමාරසිංහ පෝට්ටුවෙන් ගාල්ලෙන්, රෝහිණී කවිරත්න සමගි ජන බලවේගින් මාතලෙන්. ඒ අය තමයි පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. කාන්තා ආසන 8යි පාර්ලිමේන්තුවේ 225 මේ පාර නියෝජනය වෙන්නේ. හිටපු අය කීප දෙනෙක්ටම පන්ත්‍රීදුර අහිමි වුණා. චන්ද්‍රානි බණ්ඩාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුසිතා විජයමාන්න, විජය කලා මහේශ්වර, නනෝමා ගමගේ ශ්‍රියානි විජය වික්‍රම සහ සුමේදා ජී ජයසේන කියන කණ්ඩායමට මෙවර කාන්තාව විදිහට ගිය පාර්ලිමේන්තුවට පොය ඇටියට මේ පාර්ලිමේන්තුවේ ඉඩක්වෙන් කරගත්තේ නැහැ ඔවුන්.
දැන් උතන තියෙනව නේද මේ පෞල් සම්බන්ධතා තියෙන පිරිසකුත්. අපි කැමති ඒ සම්බන්ධව ටිකක් තොරතුරු කතා බහ කරන්න.
ඔව්, විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා හැරුණාට පස්සේ අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන පුටු දෙකම දැනට හොබවන රාජපක්ෂ පවුල නියෝජනය කරමින් ඍජුව රාජපක්ෂවරුන් 4 දෙනෙක් සහ මාතරින් මෙවර තේරී පතුරු නිපුණ රණවක සබඳතා තියෙන අය රාජපක්ෂ පවුලත් එක්ක, නාමල් රාජපක්ෂ, කමල් රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂත් එක්ක නිපුණ රණවක එතන හිටියා. ඒත් එක්කම ජනක බණ්ඩාර පෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර පෙන්නකෝන් තාත්තයි පුතයි දෙන්නම මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරීපත් වුණා. ඒත් එක්කම රත්නපුරෙන් වාසුදේව නානායක්කාර වගේම උතුරෙන් සීවි විග්නේශ්වරන් ඔවුන් දෙමස්සිනාල විදිහට තමයි හඳුනගන්නේ. ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ නායකතුමාගේ පුත්‍රයා යදාමිනි ගුණවර්ධන ඔහු ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් කරලා තියෙනවා. යන ඔවුන් ඥාතීන් අලුත් ඥාතිකම් ගොඩනගාගත්තු මහින්දානන්ද අලුත්ගමුගේ සහ අනුරාධ ජයරත්න ඔවුන් දෙදෙනත් දෙවස්සිනාල විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඍජුව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. සාමාන්‍යයෙන් මීට පෙර හෝ තමන්ගේ තාත්තලා මාමණ්ඩිලා එහෙම මේ ඥාති සම්බන්ධතා සහිතව පාර්ලිමේන්තුව නියෝජනය කරන 60 දෙනෙක් විතර මෙවර පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. මම මේ සඳහන් කරපු ලේඛනයේ දැනට පාර්ලිමේන්තුව ඒකම පවුල් නියෝජනය කරම එහෙම නැත්නම් ළඟ ඥාති සම්බන්ධතා තියෙන පිරිස විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න අය.
මීළඟට මම ටිකක් කතා බහ කරන්න කැමතියි මනෝජ් මේ ජාතික ලයිස්තු පිළිබඳව. දැන් මේ වෙනකොට අපි දන්නවා පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 17ක් ඉතින් මේ සඳහා වන නාම ලේඛනය දැන් ඉදිරිපත් කරලා තියෙනවා. අනිකුත් අවශේෂ පක්ෂවලත් යම් යම් ඉදිරිපත් කිරීම් සහ සාකච්ඡා මට්ටමේ පවතිනවා මේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුර මොනවද කියලා සවිස්තරාත්මක තොරතුරු කතා බහ කළා.
උදෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 17 ඉතා ඉක්මනින් මැතිවරණ කොමිසමට යවුවා. පක්ෂ මහලේකම්වරයාගේ අත්සනෙන් පොදු ජන පෙරමුණේ සභාපතිවරයායි ලේකම්වරයායි දෙදෙනම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මහාචාර්ය ජී.එල්. පිරිස සහ නීතිඥ සාගර කාර්යවසම්, ඊටම මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ලැයිස්තුවේ ඉන්නවා. ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි, ඊටකම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක විශ්‍රාමික ගුරු උපදේශිකාවක් විදිහට තමයි හඳුන්වලා තිබුණේ. ඔබ දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු සාලින්ද දිසානායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක විශාල සේවයක් ආරම්භයේ සිටම සිද්ධ කළා. ඔහු මැතිවරණයට පෙර ජීවිතයෙන් සමුගත්ත කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ජනතා නියෝජිතයෙක් හැටියට ඔහුගේ බිරිඳ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් කරන්න තරම් කෘතඥ වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ මහාචාර්ය චරිත හේරත් ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට විද්වතුන් විදිහට ඇතුළත් වෙලා තියෙනවා. ගෙවිඳු කුමාරතුංග සමාජ ක්‍රියාකාරකයෙක් විදිහට මේ මතවාද ගොඩනගන්න වැඩි වශයෙන් හැප්පුණු කෙනෙක්. ඔහුට ඉඩක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම මොහොමඩ් මුසම්මිල් මහාචාර්ය තිස්ස විතාරණ, ඉංජිනේරු යදාමිනි ගුණවර්ධන කියන්නේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පුත්‍රයා, ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආචාර්ය සුරේන් රාඝවන් ඔහු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සමයේ, ඒත් එක්කම ටිරා නලස් සීතා ආරම්භපොළ විශේෂඥ වෛද්‍යතුමිය, ඒත් එක්කම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයන්ත කැටකොඩ, ඒත් එක්කම මොහොමඩ් ෆලීල් මර්ජාන් බේරුවල ආසනය නියෝජනය කරපු බහු ආසනයක් විදිහට තියෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපීගෙන සේවයක් කරපු ෆලීල් අජ්ජියාර්, එහෙම නැත්නම් ෆලීල් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඔහු මර්ජාන් ෆලීල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරලා ජාතික ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙනවා. සමග ජන බල වේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර තාමත් සම්පූර්ණ කරලා නැහැ. මැතිවරණ කොමිසම ඒ පිළිබඳව ඉල්ලීමක් කරලා තියෙන සියලු පක්ෂවලට මේ 14 වෙනිදාට කලින් තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සකස් කර ඉවර කරන්න කියලා. මේ සමග ජන බල වේගයට මේ වෙලාවේ ගැටලුවක් මතුවලා තියෙනවා. විශේෂයෙන් ඔවුන් සමග එක්කාසු වෙලා කටයුතු කරන සෙසු පක්ෂ තමන්ගේ පක්ෂවලට හිමි ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය මන්ත්‍රී දුරයන් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. මනෝ ගණේෂන් දෙමළ ප්‍රගතිශීලී සංධානයේ නායකවරයාත් ඒ පිළිබඳව කිව්වා. දැන් ඔවුන්ට මන්ත්‍රී දුර 7යි ජාතික ලැස්වීම තියෙන්නේ. අපි දැක්කා එතන කැපිපෙනුනි චරිත කිහිපයක්ම හිටියා. 37 නායක සාමිතියස් බාකිර් බාකර්, එතකොට හරිම් ප්‍රනාන්දු සහ පක්ෂේ මාලිකම් රංජිත් මද්දම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඉතින් මේ අයට කොහොමද ඉඩ ලැබෙන්නේ කියන එකයි පක්ෂ විදිහට මේ සමග ජන බලවේග සන්ධානයට එකතු වෙච්ච අයට ආසන දෙන්නේ කොහොමද කියන එකයි පැහැදිලිවම යම් ගැටළු සහගත තත්වයක් වේවි. කොහොමද අද හෙට ඔවුන්නේ අවසාන ලේඛන ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණත් තාම ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කවුද කියලා සඳහන් කරලා නැහැ. අපේ ජන බල පක්ෂයට යම් ගැටලුවක් මතුවලා තිබුණා. පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමල තිස්ස ස්වාමීන් වහන්සේ පක්ෂ මහලේකම්වරයා විදිහට තමන්ම ලියුමක් සකස් කරලා මැතිවරණ කොමිසමට යවලා තිබුණා. තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ඉදිරිපත් වෙනවා කියලා. ඊයේ දවසේ පක්ෂය ඉහළ නිලධාරීන් රැස් වෙලා ඒකමතික තීරණයක් අරගෙන තිබුණා. පක්ෂයක් විදිහට අපේ ජන බල පක්ෂය ලේකම් ස්වාමීන් වහන්සේ වේතනතුරෙන් ඉවත් කරන්න. ඒ අනුව ගලගොඩත් ඥානසාර ස්වාමීන් වහන්සේගේ නම දැනට ඉදිරිපත් වෙලා තිබෙනවා. එතන යම් ගැටලුවක් තිබෙනවා කියලා සඳහන් කරනවා. උන්වහන්සේ නාම යෝජනා ලබා දීලා ප්‍රතික්ෂේප වුණු නාම යෝජනා අතර හිටපු කෙනෙක් නිසා එතන නීතිමය තත්ත්වයක් තියෙනවා නම් ඒ විසඳ ගන්න ඕන උත්සාහ කරනවා කියලා තිබුණා. ඒත් එක්කම දෙමළ ජාතික සංධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වුණ සවරාජා කලේ අරසන් කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයව පත් කරලා තියෙනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ විදිහට. එක්සත් ජාතික පක්ෂයත් තවම සාකච්ඡා කරමින් ඉන්නවා. රයින් වික්‍රමසිංහ පක්ෂේ නායකවරයා මේ මන්ත්‍රී දුරේ ලබා ගන්නේ නැහැ කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ වජිරාබේ වර්ධන හිටපු ඇමතිවරයාව මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේට සුදුසුයි කියලා ඒකමතිකව ගාල්ලේදී සම්මත කරගෙන තියෙනවා. අඛිල විරාජකාරීව සම්පක්ෂ මහලේකම්වරයා මේ සඳහා නෝ යෝජනා වෙයි කියලා කියනවා. ඒත් එක්කම රයිල් ක්‍රමසිංහ නායකතුමා මැතිවරණයට ඉදිරිපත් වෙලා පරාජය වෙච්ච කිසි කෙනෙකුට මේ අවස්ථාව දෙන්නේ නැහැ කියලා සඳහන් කරා කියලා වාර්තා වෙනතුන් මේ සියල්ල මත අද හිට වෙද්දි මේවා සියල්ලම අවසාන වශයෙන් සඳහන් කරලා යෝජනා කරලා ඉවර කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මැතිවරණ කොමිසම 14 වෙනිදාට කලින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කවුද කියලා සඳහන් කරලා ඉවන්න කියලා තියෙනවා. ගැසට් කරන්න දැනට ඡන්දෙන් පත් වෙච්ච 196 දෙනාගේ ගැසට් එක ඊ වෙනකොට නිකුත් වෙලා තිබුණා.
එක්කම මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත් සඳහන් වුණු හින්දා මම අහන්න කැමතියි, ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ක්‍රියාකලාපේ කොහොමද වාර්තා වෙන්නේ කියලා ශ්‍රී ලංකාවෙන්. අපි දන්නවා මේවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අත්වුණු දැවැන්ත පරාජය, පාලන බලයේ හිටිය පක්ෂයක් බිඳුවටම බහින තත්වයට ජනතාව ප්‍රතිචාර දක්වලා තිබුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය නැත්තම් ඇත්තටම කිසිම මන්ත්‍රී දුරයක් නියෝජනයක් වෙන්නේ නැහැ පාලන බලයේ හිටපු පක්ෂයේ විදිහට මෙවර පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂය. දැන් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරෙන් එන්නේ නැහැ කියලා කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ ක්‍රියාකාරීත්වය කෙසේද, ඔහුගේ ක්‍රියාකාරීත්වය කෙසේද, ඔහු තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිනවද, මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු?
ඔව්, දැන් මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දවසේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ රැස්වීමක් සිරිකොතේදී පැවැත්වුණා. මේ රැස්වීමේදී සාකච්ඡා වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයේ වෙනසක් සිද්ධ කරන්න. එතකොට අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍යවර රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. කොමනක් නම් කීපයකුත් මේ සඳහා යෝජනා වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. ඒ නම් අතරින් රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කරන්න පක්ෂ ජ්‍යෙෂ්ඨයින් යම් අවධානයක් යොමු වෙලා තියෙනවා කියලත් වාර්තා වුණා. කොමුණත් අදින් ලැබෙන සතියේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනි. රයිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරලා තියෙනවා මේ අවස්ථාවේදී දිගින් දිගටම තමන්ට නායකත්වය ඇඳලින්න අවශ්‍යතාවයක් නැහැ. කොමුණත් තව අවුරුදු 3ක් යනකම් ව්‍යවස්ථා අනුකූලව තමන්ට පස්සේ නායකත්වය දරන්න හැකියාව තියෙනවා. නායකත්වය බාර දෙන්න සුදුසු පුද්ගලෙක් පක්ෂය තුල ඉන්නවා නම් තමන්ගේ නායකත්වය බාර දෙන්න සූදානම් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එකවරමත් මේ පරාජයෙන් පස්සෙවත් ඔහු ඉවත් වෙනවා කියලා නෑ. සුදුසු කෙනෙක් ඉන්නවා නම් මේක ලබා දෙන්න සූදානම් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොමුණත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. අපි දන්නවා එක්තරා විදිහකට නවීන් දිසානායක හිටපු ඇමතිවරයා නුවරඑළියේදී පක්ෂ නායක රජුන් ක්‍රමසිංහ මහත්මයා ඉදිරි ඉස්සරහදීම එතුමා නායකත්වයෙන් අයින් වෙනවා නම් තමන් නායකත්වයට පත්වීම පිළිබඳව කතා කරලා තිබුණා. තමන්ගේ කැමැත්ත, තමන්ගේ සුදුසුකම් පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඒත් එක්කම දැන් ඊයේ ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමේදී වජිරාභේ වර්ධන හිටපු ඇමතිවරයාව පක්ෂ නායකත්වයට යෝජනා කරලා තිබුණා. යම් මේකේ රයිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් ඉදිරිපත් වෙනවා නම් එතනට පත් කරන්න ඕන කියලා. දැන් මේ විජේවර්ධන පවුල අපි දන්නවා රයිල් වික්‍රමසිංහ මහත්මයාලත් එක්ක මේ සේනානායක පරපුර හරහා පැවතෙන මේ කුරුක් රයිල් වික්‍රමසිංහ රුවන් විජේවර්ධන මේ අය. ඉතින් රුවන් විජේවර්ධන මහත්මයාට පක්ෂ නායකත්වය ලබා දීම ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අතරේ රවි කරුණානායක සහ දයාගමගේ කියන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයිනුත් මේ නායකත්වයේ පිළිබඳව යම් අදහසක් ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. කොමුණත් ඉදිරියේදී මේ සතියේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනී කියලා දැනට විශ්වාස කරනවා.
අපි මේ ජයග්‍රාහී පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිබඳව කතා බහ කළ තින් එතනත් ඉන්න විශාල පක්ෂ නායකයෝ පිරිසක් දැන් මැතිවරණයට කලින් සියලු දෙනාම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නමින් එක වහලක් යටට ආවා හැමෝම. නමුත් මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන මේ පොහොට්ටු පක්ෂයේ නාමයෙන් සහ ලාංඡනයෙන්. නමුත් එතනත් ඉන්න පක්ෂ ගණනාවක නායකයෝ. දැන් එතකොට ඔවුන්ගෙනුත් යම් බලපෑමක් ඉදිරියේදී තියෙනට පුළුවන් මේ ආණ්ඩු කෙරුවාවේදී. දැන් එහෙම බැලුවහම ඔවුන්ගෙන් ඊළඟ බලපෑමක් කොයි ආකාරයෙන් එන්න පුළුවන්ද මේ පක්ෂ නායකයන්ගෙන්? ඒ සම්බන්ධවත් අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් මෙවැනි වූ අවස්ථාවකදී. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් යම් ආරංචි තියෙනවද, කතා බහ තියෙනවද?
ඔව්, දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සෙසු පක්ෂ නායකයෝ කොහොමද කැපිලා පේනව, මතුවෙලා පේනව? ඒකට හේතුව තමයි 2015 ජනාධිපතිවරණය පරාජයට පත් වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයක් විදිහට ඉදිරියට එන්න බැරි අවස්ථාවල මහින්ද රාජපක්ෂ මැතිතුමාව මහින්ද සුලඟත් එක්ක අර අපි හැමදාම කතා කරන නුගේගොඩ රැස්වීමේ ඉඳලා ඉස්සරහට අරගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඍජු සම්බන්ධයක් නැති සෙසු පක්ෂ නායකයෝ. ඒ සියලු දෙනාවම මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරන්න ජනතාව කටයුතු කරලා තියෙනවා. ඒ අතරින් මහජන ක්ෂත්‍රමුණි නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණි නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණි නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල, ඉතින් මේ අය පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමත් ඒ අනුව පක්ෂ නායකයෙක් විදිහට මේ ආණ්ඩුව නියෝජනය කරනවා. එදා ප්‍රතිවාදී කඳවුරේ මම ඔහුට එරෙහිව කැරලි ගැහුවට මෙවර එක කණ්ඩායම නියෝජනය කරන්න ඔවුන් සියලු දෙනාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ඔව්, ඔබ කිව්වාගේ මේ අයගෙන් යම් බලපෑමක් ඉදිරියට තියෙනවා. අමාත්‍ය දුර ලබා දීමේදී ඔවුන්ට යම් තැනක් ලබා දීමේ වුමනාවක් තියෙයි. නමුත් ඒක කොච්චර දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්න තියෙනවා. දැන් රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් තියෙනවා. කැබිනට් අමාත්‍යවරු 26කට සීමා කරනවා. ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා. දැන් වාසුදේව නානායක් කර්මතුමා ගත්තොතින් රත්නපුර දිස්ත්‍රික්කේ පවිත්‍ර වන්නිආරච්චි හිටපු ඇමතිවරිය අංක 1ට තේදීපත් වෙලා තියෙනවා. වාසුදේව නානායක් කර්මතුමා ටිකක් පස්සෙන් ඉන්නේ. කොළඹ ගත්තොතින් කොළඹ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන මේ ඔක්කොම කොළඹ දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ. ඉතින් එතනදී අමාත්‍ය දුර බෙදා දීමේදී මොන වගේ තත්ත්වයක් ඒද කියන ඔබ අහන ප්‍රශ්නේ ආයි තියෙනවා. අමාත්‍ය මණ්ඩලය කළමනාකරණය කරන්නත් ඕන 26කට කළගුණ සලකන්නත් ඒ අතර සිද්ධ වෙන්නේ. අවසාන තීරණය ගන්නේ කොහොමනක් පක්ෂය. අපි ඒකත් කොහොමද කියලා බලාගෙන ඉමු. අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනට ඇඳගත්තු නිසා මම ඊතරම කතා කරන්න කැමති. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ දවසේ පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර රැස් වුණා. ඔවුන්ගේ තීරණය වුණේ පවතින ආණ්ඩුවට බාධාකින් තොරව මේ වැඩ කටයුතු කරගෙන යන සහයෝගය ලබා දීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ආසන 14ක් මෙවර වෙන් වෙලා තියෙනවා ප්‍රතිඵලය අනුව. මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ සභාපතිතුමා, ඒත් එක්කම මහලේකම් දැසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් ශ්‍රීපාල දෙසිල්ලා, දුමින්ද දිසානායක, රංජිත් සේමරාපිටිය, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, කාදමස්ථාන්, ලසන්තල් ගියවන්න චාමර සම්පත් දස නායක ශාන් විජේලාල් දසිල්වා චාමර සම්පත් දස නායක සහ ශාන් විජේලාල් දසිල්වා ඉටුකු මහේමතිවරු එතකම කුරුණෑගලින් ශාන්ත බණ්ඩාර එතකම මොනරාගලින් ජගත් පුෂ්පකුමාර අපි දැක්ක ඔහුට ඍජු විරෝධයක් මොනරාගල වේදිකාවේදී එල්ල වුණා අන්තිමට ඔහුගේ බාධා මැද්දි කඳුළු සලමින් මැතිවරණ වේදිකාව ආමන්ත්‍රණය කරන්න ඔහුට සිද්ධ වුණා කොහොම වුණා අවසානයේ කඳුළු හෝ ජනතා කැමැත්ත විදිහට ඔහු පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගෙන තියෙනවා 14 දිනෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා
මෙවර මැතිවරණයේ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීත්වය සහ ඒ ප්‍රතිඵලය පිළිබඳව කතා බහනකොළ ඉතින් ඒක ලොකු අඩුවක් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන එකතුව ජාතික ජනබලවේගයේ නමින් මැතිවරණයට ඉදිරිපත් වුණා බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නම් ලැබුණේ නැහැ හැමදාමත්ම ජනතා විමුක්ති පෙරමුණට අත්වන ඉරණම මෙවර මහ මැතිවරණයේදී තත් වෙලා තිබුණා ඇත්තටම මොකක්ද ඔවුන්ගේ මීළඟ ක්‍රියාකලාපය දැන් ඔවුන් යම් සාකච්ඡා මේ වෙනකොට පවත්වලා ඇති ඒ සම්බන්ධයෙන් වෙන තොරතුරු ඇතුළතුළත්ව ජාතික ජනබලවේගයේ පැත්තෙන් ලැබෙන ආරංචිත් අපි දැනගන්න කැමතියි
විශේෂයෙන්ම ජාතික ජනබලවේගය කියන බලවේගය පිළිබඳ ඔවුන් ලොකු විශ්වාසයක් තියලා තියෙනවා ඉදිරියේදී ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ විදිහට මේ කලාකරුවන් සිවිල් සංවිධාන මේ සියල්ලත් එකතු වෙලා ජාතික ජනබලවේගය විදිහට තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ ඔවුන් කියන්නේ ජනාධිපතිවරණයේ ආසන්නයේ තමයි ඔහුට ඔවුන්ට ජාතික ජනබලවේගය විදිහට ගොඩනැගෙන්න සිද්ධ වුණේ මේ මාස 9ක් ඇතුළත පක්ෂයක් විදිහට කණ්ඩායමක් විදිහට ඔවුන්ට මැතිවරණ දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා සහ කොරෝනා නිසා ප්‍රායෝගිකව භූමියේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න බැරි වුණා ඒ හින්දා මේ ගොඩනැගිලා තියෙන කණ්ඩායම වටා යම් දෙයක් සමාජයේ සිද්ධ කරන්න පුළුවන් කියන විශ්වාසය මේ වෙලාවේ ඔවුන් සතුව තියෙනවා කොහොම වුණත් මෙවර මැතිවරණයේ බැලුවට පස්සේ ඔවුන් 1%කට ආසන්න වර්ධනයක් ලබාගෙන තියෙනවා 3%ක මට්ටමේ හිටිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු නියෝජනය මන්ත්‍රීවරු 6 දිනක් පාර්ලිමේන්තු හිටියා වුන් නියෝජනය කරලා මෙවර එක 3 දිනකට අඩු වෙලා තියෙනවා කොළඹින් අනුර කුමාර දිසානායක සහ ගම්පහින් විජිත හේරත් කියන මන්ත්‍රීවරු දෙදෙනා පමණයි ඡන්දයෙන් තේරීපත් වුණේ එතකොට මාතරින් සුනිල් හඳුන්නෙtti කළුතරින් වෛද්‍ය නලින්ද ජයතිස්ස හම්බන්තොටින් ගලප්පති මන්ත්‍රීවරයා ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීදුර අහිමි වෙලා තියෙනවා කොමුණත් ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ කාටද ලබා දෙන්නේ කියලා ඔවුන් තාම තීරණය කරලා නැහැ ඒ අනුව ඔවුන්ගේ නියෝජනය මේ පාර 150කට පාර්ලිමේන්තුවේ අඩු වෙනවා ජනතාව තුලත් යම් විශ්වාසයක් තියෙනවා විපක්ෂ කාර්යභාරය ජනතා විමුක්ති පෙරමුණට කියලා කරව ගන්න ඕන ඒ කාර්යභාර කරනවා වගේ හැඟීමක් තියෙනවා එහෙම පොදුවේ කතා කරනවා නමුත් පාර්ලිමේන්තු නියෝජනයේදී ඔවුන්ට අවස්ථාව ලැබිලා නැහැ නමුත් පක්ෂයක් විදිහට ඔවුන් විශ්වාසයක ඉන්නවා ඉදිරියේදී මේ ජාතික ජනබලවේගය කියන කණ්ඩායමත් එක්ක ඒ වටා ගොඩනගුණු කඳවුරත් එක්ක යම් වෙනසක් භූමිය ඇති කරන්න පුළුවන් වෙයි ඒ වෙනසට ඔවුන් මහන්සි වෙනවා කියන කාරණය ජාතික ජනබලවේගය සඳහන් කරනවා පාර්ලිමේන්තු මැතිවරණය ගත්තොතින් ගිය පාර 6 දෙනා මේ පාර 3 දෙනාට අඩු වෙලා තියෙනවා
ශ්‍රී ලංකාවේ 9 පාර්ලිමේන්තුව දෙසා ජනතා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන ශ්‍රී ලංකා මහමැතිවරණයේ යම් සමාලෝචනයක් තමයි අපි අද දවසේදී අරගෙන ආවේ සතියේ ශ්‍රී ලාංකීය පුවත්විමසුම තුලින්. ඉතින් මේ සමාලෝචනයේ සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් කැබිනට් මණ්ඩලය තෝරාපත් කර ගැනීම පාර්ලිමේන්තුව රැස්වීම ඇතුළු තවත් විශේෂිත කාරණා පිළිබඳව අපිට දීර්ඝ වශයෙන් කතා බහ කරන්න හැකියාවක් ලැබීවි ලබන සතිය සඳහා. එතෙක් ඔබට ආයුබෝවන් කියමින් සමු දෙනවා. නැවත වතාවක් හමු වෙන බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුතියි ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිලෘක්ෂි ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.